ගරු මුජිබ රහමාන් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8යි ඊට පෙර ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා මූලස්තර පැමිණෙනවා.
ගරු සභාපතිතුමනි, මේ විශේෂයෙන්ම දිගම්බරම් අමාත්‍යතුමාගේ වෙලාවත් මට ලබා දෙන්න කියලා කිව්වා. ගරු සභාපතිතුමනි,
දිගම්බරම් මන්ත්‍රීතුමාට වෙලාවක් වෙන වෙලා
නැහැ. එහෙමනම් සභාපතිතුමනි, විශේෂයෙන්ම මම මේ මහින්ද අමරවීර අපේ මන්ත්‍රීතුමා කතාව නවත්වපු තැනින් පටන් ගන්නම්. ඒක පටන් ගන්න එව නෙමෙයි, එතුමා කිව්වා මේ නවසීලන්තේ අර ක්‍රයිස් චර්ච් වල අර පල්ලියේ ඒ ඝාතක කරපු කෙනා ලංකාවටත් ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව මේ ඝාතනය කරනවා නම් මිනිස්සු මේ පෝස්ට් දාලා තිනවයි කියලා. නමුත් ඔබතුමා දැනගන්න ඕනේ ඒ ඝාතකයා මේ නවසීලන්තේ ගිහිල්ලා ඝාතනය කර ඉතාම අහිංසක මිනිස්සුන්ව මේ කිසිම අපරාධයක් නොකර තමන් යාඥා කරන වෙලාවේ තමයි ඒ පල්ලියට ඇතුළට ගිහිල්ලා ඒ ඝාතනය කරේ. නමුත් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ කියන තත්ත්වය වෙනස්. ඒකත් එක්ක ඒ පල්ලියේ ඉන්න උදවියවයි අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාම එක හා සමානව ගන්න බෑ. ඒක තමයි. ඒක තමයි ඔබතුමාට මම ඒක පොඩ්ඩක් මේ මතක් කරා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම සභාපතිතුමනි, විශේෂයෙන්ම අද මේ තියෙන වැශීර්ෂයේදී මම අදහස් කීපයක් ඉදිරිපත් කරනවා. විශේෂම අද මේ රටේ ප්‍රධානම අද වෙනකොට මාතෘකාවක් බවට පත් වෙලා තියෙන මේ ජිනීවා යෝජනාව සම්බන්ධව අපි දන්නවා රජයක් හැටියට අපිට විශාල චෝදනාවල් රාශියක් මේ ඊයේ පෙරේද වෙනකොට විපක්ෂයේ මන්ත්‍රීවරු එල්ල කරා. අපි මේ රට ජිනීවාවට ගිහිල්ලා රට පාවල දෙන්න හදනවා. ඒ වගේම ජිනීවා යෝජනාව තුළින් අපි රටේ ස්ථාවරභාවය, ඒ වගේම ඒකීයත්වය, මේ වගේ දේවල් කරුණු කියලා අද වෙනකොට නොයෙකුත් චෝදනා එල්ලලා තියෙනවා. අපි දන්නවා ඊයේ ඒ ජිනීවා යෝජනා මහකොමසාරිස්වරියගේ වාර්තාව ඉදිරිපත් වුණාම විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ විදේශ ඇමතුමා. පැහැදිලිවම එතුමා කිව්වා මේ රටේ දෙමහුන් අධිකරණ ඒවට එකඟ වෙන්න බෑ. ඒ වගේම විදේශීය විනිශ්චයකරුවන් සම්බන්ධ කර ගැනීමට කිසිදු එකඟතාවයක් අපේ ආණ්ඩුවට නැහැයි කියන එක විදේශ අමාත්‍යවරයා එහෙ මහකොමසාරිස්තුමියට පැහැදිලි උත්තරයක් ලබා දුන්නා. එතකොට එතුමා ඒ උත්තරේ ලබා දුන්නේ විශේෂයෙන්ම අපි රටක් හැටියට පෞගිය කාලේ ජාත්‍යන්තරව අපි ගොඩනගාගෙන තියෙන කීර්තියත් එක්ක. අපි මතක් කරගන්න ඕනේ පැහැදිලිවම දැන් අපිට විදේශීය රටවල් වලින් ජාත්‍යන්තර වලින් අපිට නොයෙකුත් චෝදනාවල් එල්ල වෙලා තියෙනවා. එතකොට එතුමා ඒ පැහැදිලිවම කිව්වා ඒකට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැහැ කියලා. අපි මේවා ව්‍යවස්ථාව වෙනස් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒ හින්දා මේවට කිසිම ලෙසක අපි රටක් හැටියට එකඟ වෙන්න බෑයි කියන කාරණාව විදේශ අමාත්‍යවරු පැහැදිලිවම උත්තර ලබා දීලා තියෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර ඇඟිලි ගැසීම් මේ ආවේ අපි මතක තියාගන්න ඕනේ යුද්ධය අවසන් වුණාට පස්සේ එවකට හිටපු බෑන් කීන් මහත්මයා මේ රටට ඇවිල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඒකාබද්ධ නිවේදනයකට අත්සන් කළා. ඒ ඒකාබද්ධ නිවේදනය ප්‍රධාන වශයෙන්ම මූලික කරුණු තුනකට අපි එකඟ වුණා. ඒ එකඟ වීම තමයි අවතැන් වූ අය නැවත පදිංචි කිරීම, ඊළඟට යුද්ධයේ අවසාන කාලයේදී මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවද, ඊළඟට මානවවාදී නීති උල්ලංඝනය වෙලා තියෙනවද, මේ පිළිබඳ වගවීම සොයා බලන එක කාරණාවක් බවට පත් වුණා. ඊළඟට මේ ප්‍රශ්නෙට මුල් වෙච්ච මූලික ප්‍රශ්නය වූ මේ යුද්ධයට මුල් වෙච්ච ප්‍රධාන කාරණා වූ ඒකට දේශීය විසඳුමක් ලබා දෙන්න අපි එකඟ වුණා. මේක තමයි මේ ඒකාබද්ධ මහින්ද රාජපක්ෂ ජවකට හිටපු ජනාධිපතිතුමයි බෑන් කීන් මූන් මැතිතුමයි අස්සම් කරපු ඒ නිවේදනයේ මූලික හරය මේක තමයි. මූලික පදනම මේක තමයි. එතකොට මේ මූලික පදනමට පස්සේ අපි දැක්කා එවකට හිටපු එදා ආණ්ඩුව ඉන්දියාවට පොරොන්දුවක් දුන්නා 13 වෙනි සංශෝධනයෙන් එහා යන විසඳුමකට යනවායි කිය. ඊළඟට අපි යෝජනාවකුත් ගෙනාවා. අපි මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් ගෙනාවා 2009. ඉන්දියාවත් එක්ක එකතු වෙලා තමයි මේ මාසයේ යෝජනාව අපි ගෙනාවේ. 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවා කියලා යෝජනාවකුත් අපි එදා ගෙනාවා. එවකට හිටපු ආණ්ඩුව එහෙම යෝජනාවක් ගෙනාව 2009 මේ මාසේ 13 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරනවායි කියලා. ඒකට ඉන්දියාවේ සහයෝගයක් උඩගෙන අපි යෝජනාවක් ඒක. ඒකට ගරු සභාපතිතුමනි මීළඟට අපි මේ මානව හිමිකම් චෝදනාවල් අපේ රටට කාලයක් තිස්සේ හැම ආණ්ඩුවක් කියන කාලෙම ඇවිල්ලා තියෙනවා. මේ මානව හිමිකම් චෝදනා කියන මේ අලුත් දේවල් නෙමෙයි. එදා ප්‍රේමවති මනම්පේරි ඝාතනයේ සිද්ධියේදීත් මානව හිමිකම් චෝදනා ආවා. එතකොට එවකට තිබුණු සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව එදා ඒ සිද්ධියට සම්බන්ධ වෙච්ච අයට නඩු දාලා උසාවි ගෙනිච්චා. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාර ප්‍රේමදාස මහත්මයාගේ යුගයේදී කොක්කොඩිචෝලි ප්‍රදේශයේ සිවිල් වැසියන් ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවක් ආවා. එතකොට එදා ප්‍රේමදාස මහත්මයා ඒක උසාවියට නඩු දාලා ඒක උසාවියට ගෙනිච්චා ඒ ප්‍රශ්නේ. ඊළඟට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි කියන දැරිය දූෂණය කරලා මුළු පවුලම ඝාතනය කරපු චෝදනාවක් ආවා එදා රජයට. ඒකත් චන්ද්‍රිකා මැතිණිය එදා ඒක උසාවියට නඩු දාලා ඒක උසාවියට බාර දුන්නා මේක විසඳ ගන්න. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ චෝදනාවල් ආවා. මොකද මූතූරු වල එදා යුද්ධයේ අන්තිම කාලෙදී යුද්ධයේ මුවාවෙන් මූතූරු වල සාහන සේවකයන් 11 දෙනෙක් ඝාතනය කළා. ඊළඟට තිරුකුණාමලයේ ශිෂ්‍යයන් 11 දෙනෙක් ඝාතනය කළා. ඒ සාහන සේවකයෝ 17 දෙනෙක් ඝාතනය කළා. මෙන්න මේ පිළිබඳව එදා ආණ්ඩුව නිහඬ පිළිවදක් අනුමතය කළා. විනාඩ පිළිවදක් අනුමත කළා. මේක ආණ්ඩුව මේ පිළිබඳ නිසි පීවර ගත්තේ නැහැ. ඒ වගේ පීවර නොගැනීම තමයි මේ ජාත්‍යන්තරයෙන් අපිට ආවේ මානව හිමිකම් චෝදනා ගැන. ඊළඟට ගරු සභාපතිතුමනි, එතකොට ඒ චෝදනාවල් ආවා. ඊළඟට ජාත්‍යන්තරයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ 2012 යෝජනාව ගෙනිච්චා පරාද වුණා. 2013 යෝජනාව ගෙනිච්චා පෙරදුණා. 2014 යෝජනාව ගෙනාවා පෙරදුණා. පෙරදිලා අපි ජාත්‍යන්තරයේ හුදකලා මට්ටමට අපිපත් වුණා. අපිට කොයිතරම් භයානකද කියලා වුවොත් අපිට ආර්ථික සම්බාධක දාන තත්යක් එදා ජාත්‍යන්තර තුල එදා ඒ ගැටලු මතුවුණා. ඒ වගේම තමයි ඊළඟට 2015 මේ ආණ්ඩු වෙනස් වීමත් එක්ක යහපාලන ආණ්ඩුව ජයග්‍රහණයත් එක්ක ජාත්‍යන්තරයේ තිබුණු මතය වෙනස් වුණා. අපිට පුළුවන් වුණා එදා ඒ 2015 අපි ඔක්තෝබර් මාසේ පළවෙනි ගෙනාලා ඒ යෝජනාව මගින් අපි දේශීය යාන්ත්‍රණයක් අපි යුක්තිය පසඳවීම සඳහාත් හානිපූර්ණයේ සඳහාත් යළු සිදුවීම් වීම වැළැක්වීම කියන ඒ පදනම් කරගෙන අපි ජාත්‍යන්තරයට අපි යම්කිසි යෝජනාවක් අපි ගෙනාවා. මේ යෝජනාව උඩ අපිට ජාත්‍යන්තරයේ දිනා ගන්න පුළුවන් වුණා. ඒතකොට අද ඒ යෝජනාව නැවත අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ උඩ වුණ අපිට විශේෂයෙන්ම අපිට ඒ කාලේ අපිට මාධ්‍ය ප්‍රහාර එල්ල කරා, අපිට විපක්ෂයෙන් ප්‍රහාර එල්ල කරා. ඒ ප්‍රහාර සියලු දේවල් වලට අපිට මුහුණ දීලා 2017 වෙනකොට අපිට පුළුවන් වුණා ගරු සභාපතිතුමනි අවුරුදු දෙකක කාලයක් අපිට ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලෙන් අපිට ලබා ගන්න අපේ 2017 වෙනකොට අපේ ප්‍රගතිය අනුව. එහෙනම් මම අවසන් කරන්නම් ගරු සභාපතිතුමනි. ඊළඟට අද වෙනකොට ඒ ප්‍රගතිය අනුව මහසු කොමසාරිස්වරයාගේ වාර්තාවට අපි අද පිළිතුරු දීලා තියෙනවා. විශේෂයෙන්ම විදේශ ඇමතිතුමා අද නිසි පිළිතුරු එතුමිය කරන යම් චෝදනාවලට පිළිතුරු ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි මම මතක තියාගන්න ඕනේ අද මේ යහපාලන ආණ්ඩුවේ ජයග්‍රහණයත් එක්ක හමුදාවේ තිබුණු ප්‍රතිරූපය වෙනස් වෙලා අද අපේ හමුදාව ජාත්‍යන්තර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඒ ඔවුන්ගේ යටතේ මාලි රටේ ගිහිලා වැඩ කරන්න පුළුවන් ජාත්‍යන්තර පරිණතභාවයක් කියන වෘත්තීමේ හමුදාවක් කියන එක අද ජාත්‍යන්තරේ පිළි අරගෙන තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි අද වෙනකොට මේ යහපාලන ආණ්ඩුව අපිට තිබුණු යම් යම් පීඩනයන් අපිට තිබුණු යම් යම් චෝදනාවල් වලට පිළිතර දෙමින් ජාත්‍යන්තරව අපිට තියෙන මේ ප්‍රතිරූපය ඒව ආරක්ෂා කරමින් ජාත්‍යන්තරයේ දිනාගෙන අද වෙනකොට නැවත අපිට අවුරුදු දෙකක් ලබා දීලා තියෙනවා. අද 40 වෙනි සතිවාරය. ඒතකොට අද යෝජනාව ඉදිරිපත් කරන අවසාන වශයෙන් අද යෝජනාව ඉදිරිපත් වෙනවා 43 වෙනි සතිවාරයේදී අපිට නැවත වාර්තාවක් ලබා දෙන්න කියලා ඒ යෝජනාවේ අඩංගු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගරු සභාපති අවසාන වශයෙන් ප්‍රධාන කාරණාවක් තමයි විශේෂයෙන්ම ඔක්තෝබර් මාසයේ වෙච්ච ඒ කුමන්ත්‍රණයට විරුද්ධව මේ රටේ තිබුණ ආයතන සාධාරණත්වයේ පදනම කරගෙන ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒක අපේ පැසසුමට අපි ලක් වෙලා තියෙනවා. ඊළඟට අපි මේ රටේ අතුරුදහන් කිරීම පිළිබඳව ඒ කාර්යාලයේ පිහිටවීම ගැන ඔවුන් පැසසුමට ලක් වෙලා තියෙනවා. ඒ හින්දා අද ජාත්‍යන්තරයේ එදාට වැඩිය අපේ ප්‍රතිරූපය අපි ගොඩනගාගෙන තියෙනවා. ගොඩනගාගෙන අපිට තියෙන අභියෝග ජයග්‍රහණය කරමින් අපි ඉස්සරහට යනවා රටක් හැටියට කියන කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.
ගරු ගාමිණී ලෝකගේ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
කාර්ක සභාපතිතුමනි, අපේ මන්ත්‍රීතුමා කාරක සභා අවස්ථාවේදී එතුමා අද මාරපණ මහත්තයා ගිහිල්ලා ජිනීවා වල කරපු කතාව පිළිබඳව කතා කරා මිසක් මේ අද වැසිසේ තියෙන කාරක සභා අවස්ථාවේ අවශ්‍ය දේ කතා කරයි කියලා මම හිතන්නේ නැහැ. එතුමා මානව හිමිකම් ගැන කතා කරාට අද අපි අපේ ආණ්ඩුව තමයි මේ ආණ්ඩුව තමයි ඇමරිකාවේ දාගෙන යනාපු යෝජනාවේ පාර්ශ්වකරුවන් හැටියට ගියේ. මේ ප්‍රශ්න ඔක්කොම මතුනේ ඒ යෝජනාවට අපි කැමති වෙච්ච හින්දා. අපි එකගතාවේ වෙච්ච හින්දා. අද ඒ පිළිබඳව තමුන්නාසල මොන මත ඉදිරිපත් කරත් අපි යෝජනාවට එකඟ වෙච්ච නිසා විවිධ ප්‍රශ්නවලට මේ රටේ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒ පිළිබඳව මම දීර්ඝ කතාවක් කරන්න යන්නේ නැහැ. ඒක පිළිබඳව අපි ජනතාවට බාර දෙනවා. ඊළඟ මැතිවරණයකදී තමුන්නාසලා මේ සභාවේ කියනේවා හරිද වැරදිද කියන තීන්දුව ගන්න. මොකද තමුන්නාසලාගේ ඇමතිවරුම කියනවා මේ යෝජනාවට එකඟ වෙච්ච එක ව්‍යවස්ථා විරෝධී කියලා. අපි නෙමෙයි කියන්නේ. විජේදාස රාජපක්ෂ මැතිතුමා මේ සභාවේ පිටතිති. ඒ පිළිබඳව ඉතාම වැදගත් විග්‍රහයක් කරා. ඒකට තමුන්නාසලා කවුරුවක් උත්තර දෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නේ පිළිබඳව මම හිතන්නේ නම් අපි මේ පාර්ලිමේන්තුවේ වාද විවාද කරන්න ඕනේ නැහැ. ඊළඟ මැතිවරණයට ගියාම තමුන්නාසලා කරපු කාරණාව හරිද වැරදිද කියන එක මහජනයා තීන්දු කරයි. මොකද තමුන්නාසලා මැතිවරණ තියන්නේ නැහනේ. ගම් පළාත් සභා මැතිවරණය කාලෙ ඉක්ම ගිහිල්ලා තියෙනවා. ලබන 22 වෙනිදාට බස්නාහිර පළාත් සභාව විසුරුවා හරිනවා. දකුණු පළාත් සභාව විසුරුවා හරිනවා. තමුන්නාසලා මැතිවරණ තියන්නේ නැහැ. මැතිවරණයක් තියෙනවා නම් රජයට කිසිම පස්සයක් නැතුව තියන්න පුළුවන්. අද මේ සභාවට ආණ්ඩුක්‍රම කොට්ටාස නිර්ණාණය කිරීමේ වාර්තාව ආවා. තමුන්නාසලා ඒක පරාජයටපත් කරා. ඒක පරාජයටපත් කරාට පස්සේ අගමැතිතුමාට බලයක් ගියා මාස දෙකක් ඇතුළත ඒකට යෝජනාවක් ගෙනෙන්න. ඒක ගෙනාවෙත් නැහැ. ඉතින් හිතා මතාම තමුන්නාසලා ඡන්ද මග අරගෙන යනවා. ඡන්දවලට ඉදිරිපත් වෙන්නේ නැහැ. තමුන්නාසලට අපි අභියෝග කරනවා. තමුන්නාසල එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරනවා නම් ඒකට යන්න කියලා. ඒකට නොගින් මෙතන ඉඳන් තමුන්නාසලා මොන කතා කරත් වැඩක් නැහැ. තමුන්නාසලට ඒක පිළිබඳව හොඳ තීන්දුවක් ගිය පෙබරවාරි මාසේ දුන්නා. ඔය කියන එක ඔක්කොම තමුන්නාසලා කිව්වා. නුත් පෙබරවාරි මාසේදී තමුන්නාසලාව අන්ත පරාජයට පත් කරා. මේකට විරුද්ධව කතා කරපු අපිව විශිෂ්ට ජයග්‍රහණයක් ලැබලා දුන්නා. ජනතාව ඒක පිළිගත්තා. එහෙනම් පිළිගත්ත කාරණා පිළිබඳව තමුන්නාසලා මේ වේදිකාවේ කතා කිරීමේ වැඩක් නැහැ. මැතිවරණයට පවත්තමු. අපි වේදිකාවට මේ දෙක තුනම ගෙනියමු. සෙන්ට්‍රල් බැංකුවේ මංකොල්ලේ පිළිබඳව තමුන්නාසලා විවිධ කතා මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. අදාළ නැති වුණාට ඒකටත් උත්තර දුන්නා. ඉතින් මද අපි මේ කතා කරනකොට මට එක කාරණාවක් මතක් වෙනවා. මේ ආයවැය ලේඛනයේ ඉදිරිපත් කරනකොට ආණ්ඩුවම පිළිගත්තා මෙරටේ දුප්පත්කම වැඩි වෙලා තියෙනවා කියලා. මෙරටේ දුබිත්කම වැඩි වෙලා කියලා. 2014 වෙනකොට මෙරටේ සමුද්දිලාභින් හිටියේ 14 ලක්ෂයක්. 2009 වෙනකොට 16 ලක්ෂයක් හිටියා. රටේ ආර්ථිකය වැඩි දියුණු වෙච්චින්දා 2014 වෙනකොට ඒක 14 ලක්ෂයකට අඩු වෙලා තිබුණා. දැන් තමුන්නාසල අද පිළිගන්නවා තවත් 6 ලක්ෂයක් දෙන්න ඕනේ කියලා. අසාධාරණයි තමුන්නාසල අවුරුදු 5ක් හිටියානේ මේකේ. අවුරුදු 2015 ඉඳලා අද වෙනකන් තමුන්නාසල හිටියා. එහෙනම් ඒ අසාධාරණේ ලක්ෂිත එක නිවැරදි කරන්න තිබුණා. අසාධාරණයෙන් ගන්නවා නම් ඒක නිවැරදි කරන්න තිබුණා. තුනයි මා 10ක් නෑ 15ක් හිටියත් කමන්නේ මහජනයා කැමති නම් අපිට ඒකේ ප්‍රශ්නයක් නෑ. අපි හැමදාම ඒක පිළිගන්නවා. 10ක් නෙමෙයි 25ක් බලුවන් නම් ඉන්න මහජනයා කැමති නම් ඒකට අපි තර්ක කරන්න යන්නේ. අපි තමන්නාසලට කියන්නේ, අපි තමන්නාසලට කියන්නේ ඡන්ද තියන්න. ඡන්ද තියන්න මෙතන ඉඳලා කයිවාරු ගහන්න එපා. අපි තීන්දුව කරන් තමයි මේ පැත්තට ඇවිත්. ඔය පැත්තේ තිච්ච දේ දැක්ක අපි. දැන් ඊයේ පෙරේදා තමන්නාසලව අන්තිමටම තමන්නාසලව පාච්චා කළා දැම්මා. ඔව් ජනාධිපතිවරුන් ලෑස්ති අපි තියන්න. අපි එකට ලෑස්ති. ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මැතිවරණ තියන්න එපා කියලා කිසි දවසක් කියලා නැහැ. ජනාධිපතිවරණ තියන්න, පළාත් සභා මැතිවරණ තියන්න, පළාත් පාර්ලිමේන්තු මැතිවරණ තියන්න. ඒකට අපිට අද ජනසභිය ගැන කතා කරනකොට මට බොහොම කනගාටුවක් තියෙනවා. මේ ජනසභිය ව්‍යාපාරයේ තමයි මේ රටේ ගම නැගුම කරේ, දිවි නැගුම කරේ. ඒ වලින් රටේ මහජනයාගේ ආර්ථිකය වැඩි දියුණු කරා. ඒ වැඩි ජනසභිය මම තමුන්නාසලා හදන එන ජනසභිය දෙන්න කියලා. ඇයි දෙන්නේ නැත්තේ? තමුන්නාසලා උද්දුතුනහම අරකිට එනම් ජනසභිය හොඳ නම් මං කියන්නේ ජනසභිය නරකයි කියලා. තමුන්නාසලට මේක නවත්තලා ජනසභිය දෙන්න පුළුවන්. අදටත් තමුන්නාසලට පුළුවන් ජනසභියට උදව් කරන්න. එදා 2500 ගත්තා එක නවත්තලා තියෙන්නේ. දැන් තමුන්නාසලට පුළුවන් එක දෙන්න. ජනසභිය සම්පූර්ණ කරපුවාට 2500ක් දුන්නා. ඒක දැන් දෙන්න පුළුවන්. ඇයි මේ ආණ්ඩුව විල එක දෙන්නේ නැත්තේ? මේ රටේ හිටියා 15 ලක්ෂයක් විතර ජනසභිලාභී. උසාවිය තීන්දුවකුත් තියෙනවා 250 දෙන්න කියලා. තමුන්නාසල දෙන්නකො. නිකන් ජනසභිය කිය කියා හිටියට වැඩක් නැහැනේ. එහෙනම් ජනසභිය හොඳ නම් දෙන්න යන්න. ජනසභිලාභීන්ට 250. තමුන්නාසල දෙන්නේ නැහැනේ. ඉද කරන්නේ ඉතින් අපිට ඕනේ තමුන්නාසල කරන්න. ඒ වගේම අද මේ සමුද්‍ර ව්‍යාපාරයේ ඉතාම වැදගත් අංගයක් තමයි මේක රාජ්‍ය සේවයක් බවට පරිවර්තනය කරන. ඒ රාජ්‍ය සේවයක් බත් කරනකොට සමුද්‍රලාභීන්ට අවස්ථා 4ක් දුන්න එකට බැඳෙන. අද තමුන්නාසල ගාණ්ඩු ඇවිල්ලා මොකද වෙලා තියෙන්නේ? එයා රාජ්‍ය සේවයට බැඳිච්ච දුවි ඉන්නෝ. ඒ කොන්දේසි වලට හැම දිනක බැඳුණා. අද මේක තුල මේ අවුරුදු 4 තුර විශ්‍රාම ගිය මිය ගිය සමුදිරිල්දාරින් ඉන්න. අද එක්කෙනෙකුටත් විශ්‍රාම වැටුම නැහැ. අනත් අද රුබ වැටුම නැහැ. එයාට ජීවත් වෙන්න වැඩ පිළිවෙලක් නැති වෙලා තියෙනවා. තමුන්නාසල එක ගැන බලන්න ඕනේ. ඔව් හරිද? තමුන්නාසල ගම් වලත් ඇති ඒ උදවිය. සමුදිරිලාභීන් හැටියට වැඩලා එයා කට්ටියක් විශ්‍රාම ගන්න රජයේ සේවයට බැඳුනේ 1.8. තවත් කට්ටියක් අර්ථසාධක අරමුදල අරගෙන ඒගොල්ලෝ නිකට මේ අර්ථසාධක අරමුදල අරගෙන ඉන්නේ. තවත් කට්ටියක් විශ්‍රාම ගියා. නුත් මෙතන ඉන්නවා කණ්ඩායම කීපයක් සමුද්‍ර සේවයේ තාම ඉන්නවා. ඒ ඉන්නකොට දැන් ඒගොල්ලන්ට මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලන්ට විශ්‍රාමයට තවම නැහැ. තමුන්නාසල මුල් අයවැයලේ කෙනෙක් කිව්වා විශ්‍රාම වැටුම අහෝසි කරනවා. විශ්‍රාම උපයන විට ගෙවීමේ විශ්‍රාම වැටුම ක්‍රමයක් ආරම්භ කරනවා. දැන් අවුරුදු 3ම රක්තාවම නැහැ. රාජ්‍ය සේවයට අලුතෙන් බැඳෙන අයට සමුදි නිලධාරීන්ට ඒකට පිළිබඳ දැන් අවස්ථාවක් නැහැ. ඉතින් තමුන්නාසල මොකද මේ කතා කරන්නේ? මේ රටේ රාජ්‍ය සේවයට බැඳෙන කෙනෙකුට, රටේ සේවය කරන කෙනෙකුට අලුත් වැඩපිළිවෙලක් එනකොට පවතින ආණ්ඩුවකට විසඳුමක් ලබලා දෙන්න ඕනේ. තමුන්නාසල විසඳුමක් ලැබලා තියෙනවද? ඒක තමුන්නාසල යුතුකමක්. අහිංසක සේවකයෝ දැන් මම දන්න විදිහට 150ක් 200ක් විතර තියෙන මිය ගියාය. ඒගොල්ලන්ට මට අනන්තර වැටුම් හම්බෙන්නේ නැහැ. මේක අනුමානත් දරුව අර මුදලට ඒගොල්ලෝ අර්ථසාධක අරමුදලින් ගෙවපු 108 එකතු කරලා තියෙන්නේ. එයාගේ සේවා කාලය තුලම අර්ථසාධක අරමුදලට 108ක් එකතු කරා. ඒක එකඟ වෙලා ඒකට එකතු කරලා තියෙන පෙන්ෂන් ෆන්ඩ් එකට. තමුන්නාසල ගෙවන්නේ මොකද? තමුන්නාසල පරිපාලනේ. තමුන්නාසල රහන්ඩු වල බල දුන්නේ ඔබ කරන්නේ. අහිංසක මිනිසුගේ ජීවිතය ආරක්ෂා කරන්න. එතකොට විශ්‍රාම ගියාන්ට විශ්‍රාමයටම ගෙවන්නේ නැහැ. ඒකට තමුන්නාසල උපත් කරේ. අපේ විශ්වවිද්‍යාලේ හරියට කරලා තියෙන්නේ. පංචන් දීලා තියෙන්නේ. දන්නත් මොකද? තමුන්නාසල 15 බාර ගත්ත නැත්නම් ඒක ඉතුරු ටිකත් කරනවා. තමුන්නාසල 15 බාර ගත්තාම එහෙනම් මේ වලට විසඳුම් දෙන්න ඕනේ. තමුන්නාසල එකට එක ගත්තාම ඒකට අලුත් ක්‍රමයක් යෝජනා කරන්න ඕනේ. ඒ මුකුත් නැතුව කඩදාසි ටික වහගෙන හිටියට හරියන්නේ නැහැ. පොතක් ලියන්න කිව්වා නම් හරි. තමුන්නාසල 2015 ගන්නකොට දිසානුවේ වැඩපිළිවෙල කිව්වනේ. දිනානුවේ වැඩපිළිවෙල යනවද? මෝටර් බයිසිකල් වලට 50,000 දෙනවා කිව්වා දුන්නාද? දුන්නාද? එක්කෙනෙකු කියනක දීපෙ එක්කෙනෙක්. කාර් දෙනවා කිව්වා නෝනදන් හැංගිලා. දිනසියෙ දුන්නේ නැහැ නේද? අවුරුදු පහක අලුත් රටක් කීපකේ දුන්නේත් නැහැ. හැබැයි සෙන්ට්‍රල් බැංකට නම් ගෙල උල දැම්ම. ඡන්ද නැති කරා. මෛත්‍රී මහත්තයා නෙවෙයි මෛත්‍රී මහත්තයත් එක්ක එකට අහුල ගෑවේ. හරිද? තමුන්නාසල මේ ඔය කතන්දර කතා කරලා වැඩක් නැහැ. මේ රටේ ජනියත් එක්ක අපි ඉතින් සෙල්ලම් කරන්නේ. මහජනියත් එක්ක සෙල්ලම් කරන්නේ. දැන් මේ ගම්බිරි සොල්ට ගොවියෝ කෑ ගහන්නේ ඇයි? එදා දිවි නමක වැඩපළල ගංගල වුදුසුම උනන්දු කරා ගම්බිරිස් වවන්න ඉඟුරුවවන්න කුරුදුවවන්න. අද තමුන්නාසල ගහන්නේ වැරදි ප්‍රතිපත්තිය නිසා අද ගම්බිරිස් ගොවිය අමාරු වෙట్లా තියෙනවා. ඒ තමයි රටේ ජනතාව දැනුවත් කරන්න ශක්තිමත් කරන්න කරපු වැඩපිළිවෙල. එදා අපනයනය කරන්න ගම්බිරිස් තිබුණේ නැහැ මේ රටේ. නුත් ජන සභාවේ දිවි නමක වැඩපිළිවෙල යටතේ රට පුරා ගොවියන් උනන්දු කරා ගම්බිරිස් ටිකක් වවන්න. කුරුදු වවන්න. දැන් පුවක් ගෙඩියට රුපියල් 10ක් තිබුණා. දැන් රුපියල් 2යි පුවක් ගෙඩිය. මේ ගමේ ආදායම නැති වුණේ. දැන් තමුන්නාසේ නුවර ඉන්න නුවර කොච්චර ගම්බිරිස් ගොවියෝ ඉන්නවද? හොඳට ආදායම දෙන මිල කීයද? ඇයි වැඩියෙන් ගන්නවට හොඳ නැද්ද? කැමති නැද්ද තමුන්නාසේ? වැඩියෙන් ගවුවහම මොකද තියෙන වැරද්ද? ඒකෙන් එයාගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒක නෙමෙයි දෝන කරන්නේ. තමුන්නාසල කොහේ හරි කොම්පැනි කාර්යගුණ රටින් ගෙනල්ලා සීල් එක ගහලා ඒක රට අරින්න හැරලා හිටන් ඒ මිනිහාගේ ගොවිතැන් නැති කරන එකද වැඩේ? අපේ කාලේ කොහෙද උනේ? ඒ කාලේ ක්‍රමානුකූලව තුනේ වැලියු ඇඩ් කරන්නේ ඒ කාලේ දුන්නේ. නැවෙන් ගෙනල්ලා නැවෙන්ම ගෙනියන්න දුන්නේ නැහැ. තමුන්නාස ඔව් අපේ කාලේ නෙමෙයි එක්සත් ජාතික පක්ෂ කාලේ පටන් ගත්තේ. හැබැයි ඒවා හොඳ ඇතුළත් මුදල් මහත්තය තමයි රී එක්ස්පෝට් එක පටන් ගත්තේ කෝපි. හැබැයි මේ මහත්තුරු නියම ආකාරයට කළා ලංකාවේ කෝපි වලට හානියක් වෙන්න දුන්නේ නැහැ. අපි කොයි පැත්තේ හිටියත් ඇත්ත කතා කරන්න ඕනේ. ගම්බිරි රිසෝල්ටක් තියෙන්න ඕනේ වැලියු ඇඩ් කරලා රේන. එහෙම නැතුව කන්ටේනර් එක ගල්ලා පිටපාරෙම ඒ රට බාහන එක නෙමෙයි තියෙන්නේ. අද තමුන්නාසල කරන එක අපේ කාලේ උනේ නැහැ. බොර දමුන්නාසට ටික ඩිස්ටර්බ් කරන්න එපා. බොරුවට කෑ ගහන්න එපා. ඔය වට උත්තර හම්බේ ඡන්දට ගියාම. ඒ හින්දා මේ බොරුවට මෙතන කෑ ගහන්න එපා. මේ රටේ අහිංසක මිනිසුන් අණ ගිට්ටවන්න ඕනේ. මේ සමුද්ධි වැඩ පිළිවෙලෙන් කරේ ඒක. ඒකේ ප්‍රතිඵල තමයි ඔය ගම්බිරි සවන්නේ. ඒකේ ප්‍රතිඵල තමයි වක් වැඩ කරන්නේ කුරුදු වැව්වේ. ඉඟුරු ඉඟුරු 600 දෙච්ච ඉඟුරු 100 දැන් කීයද?
කරු මන්ත්‍රීතුමා
150යි.
ඔබතුමාට තව විනාඩි දෙකක්
තියෙනවා. තමුන්නාසලගේ ආණ්ඩුවකින් මේව බලන්න ඕනේ. මේව තමයි ගමේ මිනිස්සුන්ට ආදායම් වෙන වැඩ, කුඩා ගොවියට ආදායම් වෙන වැඩ. කුඩා තේබතු හිමියන්. ඒ වත්තේ අගම්බරිස් ගුවල් ටිකක් හිටවන. බුලත්. මේ වගේ කුඩා ගොවියෝ කොයි තරම් ගම්වල ආදායම් ඒකට තමයි දිවිනම ගොවි වැඩවල කරේ. එක්ක තමුන්නාසලේකට අඩුත් වැඩ පිළිවෙලක් ගේන්න ඕනේ. එහෙම නැත්නම් ඒකට වෙනත් විකල්පයක් කරන්න ඕනේ. මොකුත් නැහැ. ෆයිල් එක වහලා තමුන්නාසල පාර්ලිමේන්තුවට වෙලා තරයක යනවා. අර මිනිහ දෙක් විඳිනවා. ඒකටයි ඕන කරන්නේ. දැන් මේ අපේ අමතුමා අම්පාරේ නේතුමා දන්නවා අම්පාරේ ගොවිය ගොනවද කරන්න කියලා. එතුමාට ඒ දුක තේරෙන මම එතුමාගෙන දොස් කියන්නේ නැහැ. එතුමාගෙන මාන්ස් වෙනවා. නුත් තමුන්නාසල ආණ්ඩුව එතුමාට උදව් කරන්නේ නැහැ. උදව් කරනව නම් එතුමා ප්‍රවෘත්ති සාකච්ඡාවට ගිහිල්ලා මේ කතාව කියන්නේ නැහැ. එතුමාට ඕනකමක් තියෙනවා මේක කරන්න. උනන්දුවක් තියෙනවා. නුත් මහ භාණ්ඩාගාරයේ එතුමාට උදව් කරන්නේ. අපි ඒක ආණ්ඩුවේ අපි ගොයිකෙත් හිටියත් අයිසක ගමේ මිනිහව නැගිට්ටවන්න පුළුවන් නම් ඒකට අපි උදව් කරනවා. ඒක කඩා කප්පල් කරන්න යන්නේ නැහැ. කඩා කප්පල් කරන්න ඕනේ කමනේ. ඒගොල්ලෝ ශක්තිමත් වුණොත් තමයි අපි ඡන්ද කරන්නේ. අපි සංවර්ධන කරන්නේ. අද තමුන්නාසල කරන්නේ හැමෝටම බදු දාලා බදු ටිකාය කරනවා මිසක් මේ බදු ගවන මිනිහට නැගිටින්න පුළුවන් වැඩ පිළිවෙලක් හදන්නේ නැහැ. මේක තමයි මේ ආණ්ඩුවේ තියෙන වැරද්ද. දැන් ඊයේ පෙරේදා මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයා බිස්නස් ෆෝරම් එකේ කතා කරන්නේ. මම ඒක ගැන දැම්ම කතා කරන්නේ ලොකු ව්‍යාපාරිකයෙකුගේ මම දැක්කා. එතුමා කල්පනා කරනවා
අවසන් කරන්න මන්දුවා
සෙන්ට්‍රල් බැංකුවට දෙයක් කරන්න. අපි ඒක දැම්ම කතා කරන්නේ ඒක හරියට විස්තර ගත්තට පස්සේ කතා කරනවා. අර්ථ සාධක ආරම්භලා ස්ටොක් කම්මේ ලිස්ටඩ් කම්පැනි අපවට පත් කළා. ඒ මුදලටත් අද ආසියාවේ තියෙන ලොකුම අරමුදල තමයි අර්ථ සාධක අරමුදල. ඇයි ඒක ලොකුම අරමුදල උනේ?
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා,
මහින්ද රාජපක්ෂ මැතිතුමා තීන්දුවක් ගත්තා එදා කම්කරු ඇමතිතුමාට. පෞද්ගලික තීච්ච අරමුදල් ඔක්කොම මින් පස්සේ ආයි පෞද්ගලික අරමුදල් නෑ. අලුතෙන් එන ඒවා සියල්ලම අර්ථ සාධක අරමුදලට එන්න ඕනි කියලා. අදටත් ලංකා ගමන මේ විදුලි බලවන්නේ පෞද්ගලික තියෙන. විශ්වවිද්‍යාල පෞද්ගලික තියෙන. නුත් අනිත් සියල්ලම තියෙන්නේ අර්ථ ඒ හින්දා තමයි ආසියාවේ ලොකුම ෆන්ඩ් එක බවට අර්ථ සාධක අරමුදල ආදි. එහෙනම් ඒක පිළිබඳව කතා කරන්න අපි දැන් මාදාම කතා කරන්නේ නැහැ. ඒක විදාම වැදගත් ප්‍රශ්නයක්. මේ පිළිබඳව අපේ වෘත්තීය සමිතිත් එක්ක කතා කළා. ඒ අයගේ අදහසත් එක්ක අපි කතා කරනවා කියමින් මගේ වචන ස්වල්පව සංකන බොහොම ස්තුතියි.
ගරු ලකි
හිටපු අපේ ගරු අමාත්‍යතුමා, එතුමා කතා කරපු එක ඇත්ත. ඇත්ත වශයෙන්ම ලලිත් ඇතුළත් පුදලි ඇමතිතුමාගේ කාලේ ඉඳන්, ඒ කියන්නේ එතුමලා ඔක්කොම එක්සත් ජාතික පක්ෂ රජයේ ඉන්නකොට තමයි මේ ඔක්කොම පටන් ගත්තේ අපනයනේ කියන එක. ඒක නිසා තමයි අපිට අපනයනේ අපේ රටේ 138ක් වෙනකන් වැඩි කරන්න පුළුවන් වුණේ. එතුමත් ඇඟලුම් කර්මාන්ත කරුවෙක් හැටියට, ව්‍යාපාරිකයෙක් හැටියට එතුම දන්නවා කොයිතරම් අමාරු ව්‍යාපාර දෙදා පටන් අරගත්තේ. නමුත් මේවා ඔක්කොම 2005 වෙනකොට මූලාසනාරූඪ අපේ ගරු මන්ත්‍රීතුමනි කඩාගෙන වැටුණා 138-112 වෙනකම් කඩාගෙන වැටුණා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ කාලේ. ඒවා ඔක්කොම කඩාගෙන වැටුණේවා තමයි දැන් අපිට ආයි ගොඩනගන්න සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට දැන් ගම්බිරිස්වලටත් අපි අගේ දාමේ වැඩි කරන වැඩසටහනක් ඔබතුමා කිව්වා වගේ අපි ලෝක බැංකු ව්‍යාපෘතිය තුලින් දැන් පටන් අරගෙන තියෙනවා. එතකොට ඒකත් ඔබතුමා කිව්වා වගේ මම බලාපොරොත්තු වෙන්නේ දැනට අපි ගෝණි කරලා ඉන්දියාවට 60% අපනයනය කරන එක අපේ රටේම සුදු ගම්බිරිස් හදලා ඒ වගේම වෙන වෙන අගේ දාමේ වැඩි කරලා කරන්න. නැත්නම් අපිට ලෝක වෙළඳපොලේ මිල අඩු වෙනකොට ඔබතුමා ව්‍යාපාරිකයෙක් හැටියට ඔබතුමා දන්නවා ලෝක වෙළඳපොලේ මිල අඩු වුණොත් අනිවාර්යයෙන්ම අඩු වෙනවා. හොර වැඩේ වෙනම අපි නවත්තන්න ඕනේ. ඒකටත් අපි වෙනම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ වගේම අගේ දාමය වැඩි කරන එකට අපි අද අපේ ව්‍යවසායකයන්ට විශාල වශයෙන් අපි සහන දීලා මේ ලෝක බැංකු ව්‍යාපෘතිය තුලින් ඒකේ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ අයවැයේ අපිට වෙන් කරලා තියෙන මුදලට වඩා අපිට ලෝක බැංකුවෙන් මට කිව්වා ඒ ව්‍යාපෘතියට ඕන තරම් මුදල් දෙන්නම් ඔබතුමා මේ ව්‍යාපෘතිය හරියට කරන්න කියලා. ඉතින් ඒක නිසා මුදල් ගන්න ප්‍රශ්නයක් නැහැ. මේ අයවැයේ මුදල් නැති වුණාට ඔබතුමා දන්නවා අපි ව්‍යාපාරිකයෙක් හැටියට, ව්‍යවසායකයෙක් හැටියට මේ අයවැයේම මුදල් බලාගෙන අපි ඉන්නේ නැහැ. මුදල් නැති වුණාට මම පටන් අරන් තියෙන ව්‍යාපෘති හැම එකකටම මුදල් හොයාගන්න ක්‍රමයක් මම දන්නවා.
ගරු ලකි ජයවර්ධන මන්ත්‍රීතුමා,
අපේ ඇමතිතුමා අපේ මේ හිටපු අමාත්‍යතුමා කියන එක හරි. නමුත් දැන් ලෝක වෙළඳපොලේ මිල අඩු වුණොත් අඩු වෙනවා. ඒකට ඔබතුමා කියන එකට අපි ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒකට ක්‍රියාමාර්ගයක් හැටියට ගන්න. එකක් අපි මේ මොනවා කතා කරත් අපි අපේ අස්වැන්න වැඩි කරන්න ඕනේ. අපේ අස්වැන්න වැඩි කරේ නැත්නම්
ඒකට අපි ක්‍රියාදාමයක් අරගෙන තියෙනවා. මේ දෙකකින් අපිට බැලන්ස් කරන්න පුළුවන්. එක පැත්තකින් අස්වැන්න වැඩි කරන්න ඕනේ, අනිත් පැත්තෙන් අපි අගේ දාමය වැඩි කරන්න ඕනේ. අනිත් පැත්තෙන් අපි ගොවියට අද ඔබතුමා දන්නවද පැල කොච්චර අපි දුන්නද කියලා? 2015 දී අපි පැල 170,000ක් දුන්නා. මේ ඔක්කොම නිකන් දුන්නේ. 2016 දී පැල 170,000ක් දුන්නා. 2017 දී පැල 150,000ක් දුන්නා. 2018 දී මම දස කෝටියක් පැල දෙන්න පටන් ගත්තේ. නමුත් අවාසනාවකට වගේ දවස් 52ක් ඔබතුමාලා අපේ ආණ්ඩුව අපිට කරගෙන යන්න දුන්නේ නැහැ. දවස් 52ක් රට පස්සට ඇද්දා. අවුරුද්දක් අපි පස්සට ගියා. හැබැයි අද ඒත් මම සතුටු වෙනවා. අපේ නිලධාරීන් ඔක්කොම මාංචි වෙලා 140,000ක් අපි පැල නිෂ්පාදනය කරලා අපි ගොවියොන්ට ලබා දීලා තියෙනවා. මේ අවුරුද්දේ අපි මේක 5 ගුණයකින් 10 ගුණයකින් වැඩි කරන්න අපි අපනයන ගම්මාන 5000ක් එක මේකට එකතු කරනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබතුමා ඉන්න ඕනේ ওই පැත්තේ නෙවෙයි. ඔබතුමාත් මේ පැත්තට ඉන්න. ඔබතුමාත් ඇවිල්ලා පොඩි තව පොඩි කාලයයි. ඒ කාලෙදී ඔබතුමාත් බලන්න ඕනේ මේ රට එදා ඒ ලලිත් ඇතුළත් මුදලි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ යටතේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන මම වචනයක් කියන්න ඕනේ ඔබතුමා කිව්ව එකට. එතුමා යම් දෙයක් කල්පනා කරොත් එීම අද අපි අරගත්තොත් අපේ EPF ETF ආණ්ඩුවට ගන්න ගියා ආණ්ඩුවෙන් හදනකොට එතකොට මොකද්ද කරේ? අර කටුනායක අර රොෂාන් අහිංසක තරුණයාව මරලා දැම්මා. හරිද? අපි එහෙම කරන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කවදාවත් ඒ වගේ වැඩක් කරන්නේ නැහැ. එතුමා මොකක් හරි මුදලක් ඒක ස්ටොක් මාකට් එකට දාලා මිනිස්සුන්ගේ මුදල් ටික ආරක්ෂා කරලා එතුමා ඔළුවෙන් වැඩ කරන්නේ. එතුමා ඔළුව පාවිච්චි කරලා ඒ වැඩේ කරොත් එහෙම ඒ මුදල 10 ගුණයක් විතර අපිට වැඩි කරන්න පුළුවන්.
දරු ඇමතුමා ඔබතුමා විනාඩි 6ක් ඔබතුමාගේ විනාඩි 34න් ගත්තා. ගරු පාලිත තේවරප් පෙරම මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 15ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, අද දවසේ මේ ප්‍රාථමික කර්ණාංශා සමාජ සංවිධානය අමාත්‍යාංශය පිළිබඳව වචන ස්වල්පයක් කතා කරගත අවස්ථාව පිළිබඳව සහ ඒ අවස්ථාව ලබා දීම පිළිබඳව මම කතානායකතුමා ප්‍රමුඛ සියලු දෙනාටමයි ගෞරවණීය ස්තුති පුද කරනවා. කතානායකතුමා මම දැන් අද අපි මෙතන කතාරූප සියු කතාවෙන් කතාවට ගැහුවා. මම කැමති මේ කතාව පටන් ගන්න කතානායකතුමේ තමයි කැමති මේ කතාව පටන් ගන්න ආණ්ඩුක ව්‍යවස්ථාවේ 6 වෙනි පරිච්ඡේදය පටන් ගන්න. ඒ 6 වෙනි පරිච්ඡේදයේ තියෙන කතානායකතුමේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයීමේ මූලධර්ම සහ මූලික යුතුයකම් වශයෙන් ඒ ව්‍යවස්ථාවේ 27 එකවගන්තියේ තියෙන මෙහි අතුරත් රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයීමේ මූලධර්ම හා මූල්‍ය යුතුයකම් ධර්මිෂ්ඨ නිමහල් සමාජයක් ඇති කිරීම සඳහා නීති පැනවීමේදීද ශ්‍රී ලංකාවේ රාජ්‍ය අනුශාසනයේදීද පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් කුරුකොට කරනු ලබන්නේද 27 9 වෙනි වගන්තියේ කියනු ලබන්නේ සමාජ සුරක්ෂිතභාවය සුබ සාධන ඇති කිරීමට රජය වග බලතු යන්නේය. 27/12 පවුල සමාජයේ මූලික එකකයේ වශයෙන් රජය පිළිගෙන ආරක්ෂා කළ යුත්තේය. ගරු කතානායකතුමනි, 27/13 වගන්තියේ සඳහන් වන්නේ ළමයින් සහ යෞවනයන් කායික වශයෙන් මානසික වශයෙන් සදාචාරාත්මක වශයෙන් ආගමික වශයෙන් හා සමාජික වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන තුරු වග බලා ගැනීමටත් ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම් වලට ප්‍රාර්ථනා කරනු ලැබීමෙන් ආරක්ෂා ගැනීමට හැකිවන පරිදි ඔවුන්ගේ සුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රම යුතු වර්ධනය කළ යුතු වන්නේය. ගරු කතානායකතුමනි, ඒක එහෙම තීද්දි මේ රජයේ වගේම මම ඒක එහෙම තීද්දි මම අපි මම පත්තරයක දැකලුවා කතානායකතුමනි තියෙනවා 2016/13 දින දිවයින පත්තරේ තිබුණා වාර්තාවක්. ඒක තියෙනවා ළමා ආරක්ෂක අධිකාරියෙන් කළ විමර්ශනයේදී විවිධ දූෂණයට ලක් වූ දරුවන්ගෙන් හමු වුණ දුක්ගැනීම් ලියුම් ගණන 22,000ක්. ඒ රජයේ ලොකු වකිමක් තියෙනවා මේ යෞවනයන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න කියලා. ඒ එක්කම මේ පත්තරේ ලිපියක් තියෙනවා මේ රටේ ළමයින් අනාගත බාරගන්න දරුවෝ 22,000ක් ළමා ආරක්ෂක අධිකාරිය ලියුම් ඒවල තියෙනවා. ඒවල තියෙන මේ සමාජයේ Tamanට වෙන හිදීරගම් කියලා. තාත්තගෙන් බේරෙන්න බැරුව, බාප්පගෙන් බේරෙන්න බැරුව, විදල්පතිවරගෙන් බේරෙන්න බැරුව, පාසල යන ගුරුවරයන්ගෙන් බේරෙන්න බැරුව, මේ අයගෙන් බේරෙන්න බැරි ලියුම් 22,000ක්. ඒකම කරකෝතන නගරේ තියෙනවා 2018/12/13 දින දිනපළුව ලංකාදීපත්‍රයේ ලිපියකින් තියෙනවා ළමාරක්ෂණ අධිකාරියෙන් කියලා තියෙනවා මේ රටේ දරු දැරියන් 14,000ක් ළමා නිවසවල ඉන්න බව. ඉතින් අදාළ අපි මේ හැමෝම කතා කරේ මේ රටේ මිනිස්සුන්ට සාධාරණ ඉෂ්ටකාර. ඉතින් මෙතන අපි අපේ මේ දරුවෝ ටික මෙහෙම ළමා නිවාසවලත් වැඩිහිටියෝ ටික වැඩි නිවාසවලත් මහින්දර ගත වෙන අපේ මොකක් හරි පුදි වරද්දක් කරලා තියෙනවා. ලොකු වරද්දක් කරලා තියෙනවා. ඒ වරදර බිනිම ගන්න ඕනේ. මොකද අපි කතා කරද්දී අපි මන්දබෝසනේ බෙහෙත් කරලා හරියන්නේ නැහැ. මන්දබෝසනේ ඇතුළේ දාන බෙහෙත් කරලා හොයන්න ඕනේ. දැන් අපේ රටේ බැලුවම කර කතා කරද්දී හැම තැනම හැම ගම විහාරස්ථානයක් තියෙනවා. හැම ගමක විහාරස්ථානයක් තියෙනවා. හැම හන්දියකම බුදු පිළිමයක් තියෙනවා. හැම හන්දියකම දේව පිළිමයක් තියෙනවා. හැම වත්තම කෝවිලක් තියෙනවා. හැබැයි අපිට වැරදි තැනක් තියෙනවා. ඒ වැරදි තැනේ ප්‍රතිඵලය තමයි ඒ වැරදි තැනේ පළ විපාක තමයි අපේ රටේ අනාගතේ බාරගෙන පුංචි දරුවෝ අම්මගේ තාත්තගේ සෙනෙහසේ ඉන්න අවුරුදු එකම අවුරුද්දේ දෙකේ තුනේ පුංචි දරුවෝ අද ළමානේ හොදලා අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. ඒ වගේ අපි දැකලා තියෙනවා පන්සල්වල විහාරස්ථානවල මේ පිරිවෙන්වල ළමයි දහස් ගාණක් දුක් විඳිනවා. මේ ඊයේ පෙරදා කරපු දරුවෝ අපේ ගෙදර පොඩි ලේ දන් දීමක් තිබ්බා. ඒ හාමුදුරුවෝ අපේ ගෙදර ලේ දන් දෙන්නාවේ මේ පිරිවෙනේ හාමුදුරුවෝ ටික ලොකු හාමුදුරුවෝ එක දරුවෙක් මේ පැත්තට වඩාගෙන තව දරුවෙක් අතින් අල්ලගෙන එක දරුවෙක්ගේ වයස අවුරුදු 3-4 කියලා තියෙනවා. අනිත් දරුවාගේ මාස ගානක් වතුර. අම්මයි තාත්තයි දාලා කියලා දරුවෝ දෙන්නව. දරුවෝ දෙන්නව. පොඩි ලොකු දරුවෙන් ආවම කියනවා සීයා මොකද මුත්තා මොකද කිව්වේ කියලා මුත්තා පොඩි එකායි හුරතල් භාෂාවෙන් කියනවා මුත්තා කිව්වලු තීන දෙයක් කාලා පන්සලෙන් හිටමන් කියලා. ඉතින් ඕක තමයි අපේ රටේ අනාගත බව වෙලාදී කරන්නේ. ඉතින් මේකට හේතුව අපි හොයන්න ඕනේ. අපි මේ අපි අද කතා කරන අපේ සමුද්ධි අපේ අමාත්‍යාංශේ ඉන්නවා නිලධාරීන් ඉන්නවා හිතන්නේ 25000 කට එහා ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ අයට අපි මාසිකව 110,400 කට පඩි ගෙවනවා. ඉතින් මේ ව්‍යාපාරේ මේ ඉස්සෙල්ලා පසුගිය රජයේ තිබ්බා. ඒකෙත් අපේ ජනසවිය පාදේශීය මේ ජනසවිය තමයි මේ අද සමුදේ පත් වුනේ. ඒකෙදිත් මම හිතන්නේ ඒ රජියත් මේ රටේ දුප්පතුන් ටික එකතු කරලා ඒගොල්ලන් වර්ග කළා එක 50කට එක නිලධාරියෙක්පත් කරා. 50කට එක නිලධාරියෙක්පත් කරා. පත් කළා ඒගොල්ලන් මේ දුප්පතුන් හැකිය හැවලු කරන වැඩි බිලක් අපි දැක්කේ නැහැ කාලේ. ඒකේ ප්‍රතිපල තමයි දෙන්නේ. එතන පත් කළා ඉවෙලා එතන තනිකරම කරුගතා නැගුණ අපි මුළු රටම පිළිගන්න එක. එතන දේශපාලන තමයි කියාත්මුනේ. දේශපාලන කියාත්මුනේ. එතකොට එහෙම දේශපාලන කියාත්මුනේ නිසා තමයි එතෙන්දී මේ පැවති අමතිවරයාට කිව්වේ නැහනේ. මේ රටේ දුප්පතුන් ඇති අය කරන මැසිම කියලා. මේ රටේ සුවර් රැකියාව දෙන මැසිම කියලා කිව්වේ නැහැ. කිව්වේ මේක ඡන්ද මැසිම කියලා. ඒ කියන්නේ මේක දේශපාලන කරුච්ච නිසා. ඉතින් මේක තව තවත් දේශපාලන කරන තමයි හිතන්නේ. දිව්‍යනගම පරත ගෙලල්ලා දිව්‍යනගම පරත හරහා ඒ ගෙනල්ලා ඒකට විරුද්ධ වෙච්ච නිසා තමයි අපි සියානි බණ්ඩාරගම තුන එක දවසෙන් අයින් කළ දැම්මේ. ඉතින් මේ රටේ මේක තමයි මම අපිට වැරදි දෙච්ච තැන. මම හිතන්නේ හොඳ වැදගත් කතාවක් කරා අපේ මහින්ද අමරේතුමා. එතුමා අපිට බැන්නේ නැත්නම් මේ අවශ්‍ය දේ කිව්වා. මම හිතන්නේ ඒකට තෑගකුත් හම්බුණා අපේ අමතුමාගේ ලක්ෂ 30 තෑගක් හම්බුණා. ඉතින් මේ වරද්දට අපි වරද්දට කරුණු හොයන්න ඕනේ. අද බලන කතාව මම කතා කරන්නේ මම ප්‍රායෝගික මන්දිවරයකට අපි මගේ ගෙදර උදේ 5:00 වෙනකොට මිනිස්සු එනවා. එන්න තරමක් කියන්නේ කතා නගතුමනේ මේ දික්කසාද වෙච්ච අය. මිනුනුස්ස දාලා ගියාය. අම්මා තාත්තා දාලා ගියාය. අපේ දික්කසාදනේ හේතුව තමයි කරුණාකරන්නේ අපේ අනාගත පරම්පරා දරුවෝ ටික ඉගෙන ගන්න ඕන කාලේ ලව් කරනවා. ලව් කරන කාට කසාද බඳිනවා? කසාද බඳිනවා කාට දික්කසාද වෙනවා. විරයත් දික්සාදරු. ඒතර දික්කසාද නිකන් නෙමෙයි. ඒ කාන්දාව දරුවෝ දෙන්නේ 3 දිනක තමයි මහා පාට බයි. හැබැයි මේගොල්ලෝ කරන වකිල බාරණ කවුරක්වත් නැහැ කතා දුන්නේ. දැන් කසාදේ බඳුන බලනකොට කොහේනේ මූලික සුසුකම් තමයි අවුරුදු 18 සම්පූර්ණද. ඊට පස්සේ ලේ නෑයෙද්ද. එහෙම නැත්නම් බඳිනෙක් කියලා හරි දෙක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඒ රෙජිස්ටර්ඩ් කොටහේ බඳින්ද ඔච්චරයි. ඕකවත් හොයන්නේ අඩු ගානේ කතා නැක දුන්නේ හැඳුනුම්පත දුන්නාට පස්සේ ඒ හැඳුනුම්පතෙන් හොයා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මෙයා මීට පෙර විවාහ වෙච්ච එක්කෙනෙක් නැද්ද කියලා. හැබැයි ඒක නිසා එහෙම නැතුව අද ගොඩක් අය මේ බහු විවාහ එක්කෙනා 3-4 කසාද බඳින කරුදාද. හැබැයි මේක නීතියට ගියාම නීතියේ දරුවා මොකද්ද? රුපියල් 1500 නදේ. රුපියල් 1500 දඩේ කසාද තුනක් බැඳනා. පළවෙනි එක දිනන දෙවෙනි එක කසාද දානවා. එතකොට මේ දෙවෙනිය හිටපු කාන්තාවටත් මේ දරුවටත් කාගේ පිහිටත් කරුවා දානද? කවුද මේ ආරක්ෂා කරන්නේ? අද ගම්වල මම දැක අපේ අමාත්‍යාංශය තියෙනවා මේකට මේ වැඩ පිළිවෙල දාලා තියෙනවා. අපි අමාත්‍යාංශය මේකට කතා කරලා තියෙනවා කරුවා දානද උඹනේ? මේකේ තියෙනවා හදිස්සි තනි මාපිය පොල් සංගම වැඩසටහන. හදිසියනතුරු සිවිදෙන සාගය නිසා එවැනි සිද්ධි නිසා තම සැමියාගේ බිරිඳගේ අකල් වියවෙන් අසරණපත්ත්වයට තදපත් වූ කුඩා ළමුන් හා පාසන වයස දරුවන් සිට කාන්තාව පුරුෂයන් හෝ සැමියා විසින් බිරිඳ හා දරුවන් අතහැර යාම හෝ බිරිඳගේ කුඩා දරුවන් සැමක සැමියා අතහැර යාම ගිය අතහැරගේ පවුල්ලෝ අධ්‍යාපන වන කුඩා දරුවන් සිට එම දරුවන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා කිසිදු ආදායමක් නොමැති දරුවන් සමග හුදකලා සිට නීති ව්‍යවහාර අතුර නොවූ කාන්තාවන් ඉහතී කී වර්ගයන් යටතේ ප්‍රතිලාභයෙන් තෝරා ගැනීමදී අඩු ආදායම් ලැබීම අනිවාර්ය වන අතර මුල් ළමාවියේ හෝ පාසල් යන දරුවන් සිට පවුල් සඳහා ප්‍රමුදා ලැබේ. හැබැයි කරුකතාවේ හොඳයි මේක. මම කරපු මේ දික්කස මේ ළමයි අනාථ වෙන එකට පවුල් අනාථ වෙන එකට මේ හොඳ පිළිවෙල. හැබැයි මේකෙදි තියෙන්නේ එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රතිලාභයෙන් දෙදෙනෙකු සඳහා සොයන ලගේ ආදාය ලබා දීමට සැලසුම් කර ඇත. ඉතින් මේක 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 විසඳුවක් නෙමෙයි. ඉතින් කරුණ මේ මම කියන්නේ මේ රටේ දැන් මේ රටේ කරුණ මේ වගේ මේක දැන් අපි මේ වැරදි දේ දැන් අපි පිළියම ගන්න ඕනේ. මේක දැන් අද අපි ඇත්ත දැන් මම නම් දකින්නේ අද තියෙන කරුණ මේ 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 සවි බරගල සමාන නෙමෙයි. බිය ගැන්දේ සමාජය අද සමාජය ඔක්කොම බිය ගැන්දලා තියෙන්නේ. අද අපි දැන් අද අපේ සමාජයේ කවුරු හරි කතා තුමනි කසාද බඳින්න ඉස්සෙල්ලා ප්‍රසිද්ධ පාසලට ඉදමක් හොයා ගන්න ඕනේ. ඉදමක් හොයා ගන්න ඕනේ. එහෙමද ළමයාට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ. ඉදම හොයා ගන්න ඕනේ. ඊට පස්සේ ඉදම හොයාගෙන මේ ළමයා ඉස්කෝලේ දා ගන්න කොහොම හරි. ඉස්කෝලේ දාගත්තට කරුකට තමයි මේ ළමයා ඉස්කෝලේ යන පරිසරයක් රටේ නැහැ. මුළු පරිසරයේ ළමයා ගිල ගන්න වෙලා තියෙනවා. මත්ද්‍රව්‍ය, මත්පැන්, මත්කුඩු වටපිටේ පිරීලා තියෙනවා. බොහොම බය ළමයා කියන්නේ. ඊට පස්සේ කරුකට තමයි මේ අතරවාරේ මේ ළමයා ඉගෙන ගත්තාට පස්සේ සාමාන්‍ය පෙළ උසස් පෙළ උපාධියක් ගත්තට පස්සේ කරුකට ඇත්තටම කනගාටුයි කිය. ඇත්තටම බර උදේ පාන්දර 5 වෙනකොට අපේ ගෙදර තමයි දරුවෝ එනවා. ඒ දුක් ගැරි ලැබුවාම අපිට මේ මොනවාරද කියලා හිතන මේ දේශපාලනය කළා. උදේ පාන්දර ළමයි දැකම ඇඟ සට සරකාර දාටි කියලානවා. ඉගෙනගත්තු දෙච්චර අමාරුයි ඉගෙන ගන්න දරුවෝ තමයි මොනේ. ඉගෙන දරුවෝ තමන්ගේ තාත්තලා තමන්ගේ දෙමව්පියෝ මං හිතන්නේ අර ඉඩන් නඩුවට යනවා වගේ. ඉඩන් නඩුවට යනවනේ. ඉඩන් නඩුවට ගිහලම ඉඩම තීන්දුවම නීගාපාර. ඉඩන් නඩුවට යනවා වගේ තමන්ගේ දරුවෝ රස්සාව කොහේ දේශපාලනික දරින් වැඩනවා. ඒකට වැඩ පිළිලක් දෙක හදා දුන්නු. මෙච්චර අමාරු ඉගෙන ගත්තට වැඩ පිළිලක් අපි හදන්න ඕනේ. එහෙම නැතු මේ සමාජය සවකර බල ගන්න හම්බෙන්නේ අපි කරගොතාලු. අද මේ කුසිකාරිම රටක් මේක. මේ කුසිකාරිම රටක්. දැන් අපිත් සොයන්න කියලා ආධාර දෙනවා, විද වීදම් කරනවා. හැබැයි ඒගොල්ලන් ගැන හොයන්න ක්‍රමයක් නැහැ. අද අපේ ගංගොල මිනිස්සු කෙහෙල් මුව ගැටපොළොස් කෙඩිය විවිධ අපේ ගමේ කැමටි කරන්ගෙන යුකරන්න වෙනද පොලක් නැහැ. පේමන්ට් එක දැම්මොත් පොලිසියෙන් ගහලා එලවනවා. පාදේශයෙන් ගහලා එලවනවා. පොලිසියෙන් අරන් එලහට කුඩු ව්‍යාපාර වලින් දාන උසාවියට. හැබැයි මේ රටේ මොනවාලුක කුඩු ව්‍යාපාරවුත් එක දේශපාලඥය පොලිස්දානි යහන් ගත වෙනවා. අර මිනිස්සු අරන් ගිහලා මේ ගහලා කාලා කුඩු වල දානවා. ඉතින් මේම සමාජය තියෙන කරුණා මේ සමාජයේ මෙහෙම මේ 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 සියලු දෙනා එකතු වෙන්න ඕනේ. අපි මම දැක්ක අපේ ගරු ජනාධිපතිමාගේ වැඩ පිළිලක් තියෙන මොකද රට වෙනුවෙන් කියලා. මේ රට වෙනුවෙන් අපේ මහින්දාරන්දාමනේ කතා අමුතුම අතරේ මේ ආයතන සම්බන්ධව කතා කරනවා. අපි හැමෝම ආයතන සම්බන්ධ මේ පස්සේ තේරුම් ගන්න ඕනේ. අද වනජීවි පස්සේ තියෙනවා. ඒකත් ඒ වගේ. ඒකත් මේ වනජීවි කරතර මේ පස්සේ ඉඳන් බෑ කරගොත ආරගෙන. ඒකත් සියලු ආයතන සම්බන්ධ වෙනවා. කොන්දේසි විරහිතව මේකට එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න. ඒවට මේ පස්සේ අදාළ ඉඳන් බෑ. ඉතින් මම කියන්නේ මේ ගැඩු ගාමේ රටේ තියෙන්නේ. අද තියෙන කරගොත අතර ගංගොල්. අද මේ සමෘද්ධිය ගන්න තව දුප්පත් මිනිස්සු. ධාරි තමයි පිරිච්ච මිනිස්සු ගන්න. දැන් මේ මිනිස්සු ණයේ තවත් ණය කරන්න දර සුද්ධ මූල ණය ආදන කියලා මුළු රට පුරා තියෙනවා. කරපුරා තියෙනවා. විවිධ ආයතන ඇවිල්ලා ගංග වලට ගිහිල්ලා කාන්තාව කණ්ඩායම හදලා ඒක ණය දෙනවා. ණය ගන්නෙ කොහොමද? ගෙවන්නෙ කොහොමද? කිසිම ඔයවිල්ලා මේ මේවා ගැන හොයන්න ක්‍රමයක් හදන්න කරුවදාන දුන්නේ. අද මම දැක්කා මගේ ගෙදරට මේ ඊපැත්ත උදේ පාන්දර පොලිසිය ධාරි මහත්තය. පොලිසියේ බුද්ධියන්සේ මහත්තයෙක්. නික සාමාන්‍ය නුගත් මිනිස්සු නෙමෙයි. එයාගේ තාත්තගේ ඔපරේෂන් එකකට එයා ලෝන් එකක් කරගෙන ලක්ෂ 11ක ණයක් අරගෙන. එයාගේ තාත්තගේ ඔපරේෂන් එක මාස ගණන් කල් ගිය හින්දා මෙයා අර කැෂ් බෑවි තියෙන ලීසින් ආයතනට ගිහිල්ලා ලක්ෂ 11ක් තැම්පක් කර මාසෙකට රුපියල් 16000ක් ගන්න. මාසෙට 16000යි. ඒතර 16000 ගන්න අතර මාසෙ ඉවරුනහම මෙයා ගියා ලීසින් ආයතනට. යනකොට ප්‍රදානිය නැහැ හැංගිලා. හදා හොයාගන්න කෙනෙක් නැහැ. ටෙලිෆෝන් ඕෆ් කළා. දැන් මිනිස්සු අර උසාවි පොලිසියට පැමිණිල්ලක් දාන්න බෑ. පැමිණිල්ලක් දැම මේ මේක මේක හැමෝට තාත්තා ඊගාත්මේ ඉපදෙලි ඉවරයි. දැන් මෙයා ගොඩින් බැලන ආ බයලකට. මම අවසානයේ මේ පාර්ලිමේන්තු වෙනදාස එක තතර දාලා මේ මිනිස්සුත් එක්ක බොහෝම මාන ලීසින ආදින එක හොයලා මම යට තේරුම් කරලා දුන්නා. ඔයා ලොකු වරදක් කරන්නේ. මේ වරදේ ප්‍රති මේ ඔයා මේ ඔයා රිසිටේ උද්දීවත සල්ලි අරගෙන කරුණාදාස සල්ලි ගන්න නැත්නම් මේ තාත්තගේ ජීවිතයට වක් කරන්න ඕන කියලා. ලක්ෂ 8ක් ගෙව්වා. ඉතින් ගරුකතර මේ 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 වගේ දීසින ආයතන මේ වගේ සුද්ධමුල ණය ආයතන මේ වගේ හොයන්න ඕනේ. මේවට නීති නීති කියනවා. මෙයා නියාමනය කරන්න ඕනේ.
මේ වගේ වැඩ නොකර මේ සමාජ සේවකයන් ගන්න හරි අමාරු කතාවක්. ඒක යථාර්ථේ. ඉතින් මේක අද දැන් අපි දැක්ක අපි දැක්ක අපේ ගංගොල්ල මිනිස්සු විඳින දුක ගංගොල්ල මිනිස්සු කරන දේවල්. අපි කොච්චර කතා කරත් ගරු කතා නැතුව දුන්නේ අපි නිකන් අර කිරි ටිකක් දෝලා ගොම දානවා වගේ තමයි. අපි අමාත්‍යාංශ අපිට මේ වකිම කරන්න පුළුවන්. අපි අමාත්‍ය ලොකු වැඩ පිළිලක් තියෙනවා. අපි අමාත්‍ය දැක්මකුත් තියෙනවා ලොකු දැක්මක් තියෙනවා. 2030 වෙනකොට මේක අපි බලාපොරොත්තු වෙන්නේ අපේ අමාත්‍යාංශයෙන් මේක මේක මම දැක්ක එක
ගරු ඇමතුමා ඔබතුමාට තව
විනාඩියක් තියෙනවා. 2030 වෙන විට දුගී භවෙන් තොර සවි බලගන්නු සමෘද්ධිමත් ශ්‍රී ලංකාව බිහිවීම කටයුතු කරන පුරෝගාමී ආයතනවත් පත් වීම. ඒක තමයි අපේ අරමුණ. ඉතින් ඒ අරමුණට යන්න නම් මම මේ කිව්ව විදිහට අර මහින්ද ඇමතුමා අගු වගේ මේ සියලු ආයතන එකතු වෙන්න ඕනේ. සියලු දෙනා එකතු වෙන්න. මේ රට වෙනුවෙන් හිතන්න ඕනේ. අපි අනාගත පරම්පරාව ගැන. එයා මෙයාට බයිනවා මෙයා යාට බැලලා හරියන්නේ නැහැ. මේ අපි 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 දෙන අපි දෙන ප්‍රතිලාභ ඒ විදිහට යන්න පුළුවන් වැඩපිළිවෙල හදන්න ඕනේ. අර මං ගෝවාගේ ළමයා ඉස්කෝලේ දානකොට ඒ වැඩපිළිවෙල හදන්න ඕනේ. ළමයා පාසල යනකොට පරිසර විද්‍යාස් කරලා දෙන්න ඕනේ. ඉගෙන ගන්න දරුවට ඉගෙන ගන්නතර පස්සේ සුදු රැකියාව වෙනකොට හදලා දෙන්න ඕනේ. එහෙම නැත්නම් කවදාකවත් අපිට මේ සමුද්‍රියක් දාගෙන මේක දුප්පතුන් ටික මේකට හිර කරගෙන ඒකලෝ දේශපාලන පාන අපකාර කරගෙන පක්ෂ සමුද්‍රියක් කරලා හදන්න කවුරුද නැහැ. ඒක තමයි මෙතන ලුනේ. ඉතින් ඒක නිසා එතනින් එහාට ගිහිල්ලා මේ රටේ මිනිසුන්ට මේ සවි බලන්න පුළුවන් පරිසරයක් හදන්න අපි සියලු දෙනාම ශක්තිය සහයෝගය ලබා ගන්න කියලා නදිනුයි. තමුන්ලා සියලු දෙනාම මම ස්තුතියි මම හරි ස්තුතියි.
ගරු ඩොක්ටර් නලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක් තියෙනවා.
බොහොම ස්තුතියි මුල් අසනරුර මන්ත්‍රීතුමනි. ඇතරම අපිත් එක්ක ඉන්න ඕන මන්ත්‍රීවරයෙක් නියෝජ්‍ය අමාත්‍යකමක් දීලා අතපය බැදලා දැන් එතුමා අර පැත්තේ වාඩි කරලා තියෙනවා. මේ සමාජයේ පීඩාවට පත්වෙච්ච මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුවේ ඉඳලා වුණත් කතා කරපෙක් ගැන අපි ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට තේරෙනවා අමාත්‍යකමක් දීලා තිබ්බට වැඩ කරන්න විදියක් නැහැ. අමාත්‍යංශ ප්‍රතිපාදන නැහැ. අතපයදි ගැලලා වැඩ කරන්න බෑ. නැත්තම් ඔබතුමාට මීට වඩා ලොකු වැඩක් කරන්න පුළුවන් කියලා මම දන්නවා. ගරු මූලාසනවල මන්ත්‍රීතුමනි, දැන් මේ සමාජ සවිබල ගැනීමේ අමාත්‍යංශය. ඇත්තටම මේ සමාජයේ අසාධාරණයට පීඩාවට පත්වෙච්ච මිනිස්සුන්ට යම් සහනයක් සැලසීම සඳහා තමයි මේ අමාත්‍යංශය පිටවලා තිබෙන්නේ. හැබැයි මේ අමාත්‍යංශයෙන් කටයුතු කරන්න නම් ඒ අමාත්‍යංශයට වියදම් කරන්න පුළුවන් විදිය මුදල් ප්‍රමාණයක් ලබා දෙන්නට ඕන. භාණ්ඩාගාරය ශක්තිමත් වෙන්නට ඕන. දැන් භාණ්ඩාගාරයත් මහ බැංකුවත් කොල්ල කන්න ඉඩ දීලා බලාගෙන හිටියට පස්සේදී මේ සමාජ සවිබල ගැනීම කරන්න හම්බෙන්නේ නැහැ. මම කැමතියි මේ වෙලාවේ ආණ්ඩුවේ අවධානය යොමු කරන්නට. දැන් අපි මේ පාර්ලිමේන්තුවේ මහ බැංකු බැඳුම් කර වංචා පිළිබඳ දිගින් දිගටම කතා කරනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා විටින් විට කතා කරනවා. මේ මෑතකදී පහුගිය දවසක අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් ගෙනල්ලා අවුරුදු පහක් සඳහා මේ අල්ලස තුරන් කිරීමේ වැඩපිළිවෙළක් එළි දැක්වුවා ශැන්ග්‍රිලා හෝටලයේදී. ඒකට ගියපු වියදම්, ඒකේ ගහපු ඩිජිටල් තිරය ගැන, ඒකේ දීපු කෑම වියදම් ගැන, ඒකට කවුද වියදම් කරේ ගැන වෙනම පාර්ලිමේන්තු විවාදයක් ගන්න ඕන ගරු හර්ෂසිරලා ඇමතුමා. මොකද ශැන්ග්‍රිලා හෝටලේ 1250කට එන්න කියලා ඒ වගේ සුපිරි උත්සවයක් කරන්නට කවුද වියදම් කරේ කියන එක සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ වියදම් කරාද නැත්නම් වෙන කවුරු ආයතනයක වියදම් කරාද කියන එක තියෙන ප්‍රශ්නේ. ඒක නෙමෙයි. ඒක එතුමා ලස්සන කතාවක් කරා. එතුමා කියනවා අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්නට සිංගප්පූරු අගමැතිතුමාට කිව්වාය. තාම ඒ අගමැතිතුමා මං කියන දේ අහන්නෙත් නැති කියලා. ඒ කියන්නේ මේ රටේ අගමැති අහන්නෙත් නැහැ, සිංගප්පූරු අගමැති අහන්නෙත් නැහැ වගේ කතාවක් තමයි එතුමා කරේ. ප්‍රශ්න තිබෙන්නේ දැන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ජනාධිපතිතුමාට උත්තරයක් හම්බෙලා තිබෙනවා. ඒ උත්තරෙන් කියවෙන්නේ සිංගප්පූරු ආණ්ඩුව කියනවා මේ අර්ජුන මහේන්ද්‍රන් මේ රට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරුවේ උදර්පණ නීතියට අනුව කටයුතු කරන්නට ප්‍රමාණවත් ලිපි ලේඛන මේ ආණ්ඩුව විසින් සපයලා නැහැ කියලා. සම මම කැමති හිටපු නියෝජ්‍ය විදේශ අමතිවරයෙක් මේ සභාවේ හර්ෂසිරි අමතුමායින් නිසා ආණ්ඩුවේ හැටියට දැන් මොකද කියන්නේ? මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියන්නේ නිකන් අමතිවරයෙක් නෙමෙයි, ඔබතුමාලගේ ආණ්ඩුවේ නායකයා, රාජ්‍ය නායකයා. එතුමා කරන ප්‍රකාශය රටක් හැටියට රටවල් බාරගන්නේ, ලෝකේ බාරගන්නේ. එතුමා ප්‍රසිද්ධියේ මෙවැනි ප්‍රකාශයක් කරාට පස්සේ මම සිංගප්පූරුවෙන් ඉල්ලුවා සිංගප්පූරුව දෙන්නේ නැහැ කියලා. දැන් සිංගප්පූරු ආණ්ඩුවෙන් කියනවා එහෙම හරියට කියලාත් නැහැ, කිව්වට මේ ආණ්ඩුවෙන් අවශ්‍ය කරන ඩොකියුමන්ට් දීලා නැහැ කියලා. දැන් මොකද තමුන්නාසලා කියන්නේ? මොකද ඒකට මම ඉදන් ආණ්ඩුවක් හැටියට උත්තර බඳින්න ඕන පාර්ලිමේන්තු. එහෙම නැත්තම් මේ නිකන් හිතන තාලට විවිධ දේවල් එහෙමයි කියලා. මම දන්නේ ජනාධිපතිතුමා එක විදේශ අමාත්‍යංශයට කිව්වා විදේශ අමාත්‍යංශයෙන් ඒ දේ නොකරාද කියලා. සා මම කැමති ආණ්ඩුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් වාක්‍යයක පිළිතුරක් මේ සභාවට ලබා දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟට සංවර්ධන දෙපාර්තමේන්තුව පිළිබඳව. දැන් මේ අපිට ඇත්තටම මේ අවුරුදු ගාණක් තිස්සේ ක්‍රියාත්මක කරලත් මේ දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන සාර්ථක කරගන්නට පුළුවන් වෙලා තිබෙනවාද? විශේෂයෙන් ගත්තොත් එහෙම දැන් මෙතුමාලගේ ආයවැය යෝජනාවක් හැටියට බොහොම උද්දාමයෙන් සඳහන් කළා මේ සමෘද්ධි ගිණුමේ තිබෙන මුදල් සිංහල අවුරුද්දට කලින් ජනතාවට ලබා ගන්න ක්‍රමවේදයක් හදනවායි කියලා. ප්‍රශ්නේ තිබෙන්නේ ගරු ඇමතුමනි, මේක කලිනුත් පුළුවන්කම තිබුණා. එස්.වී. සානායක ඇමතුමා ඉන්න කාලේ මේක වයස පොඩ්ඩක් එහෙමේ කරා. වැඩේ තියෙන්නේ මේ ගිණුමේ මුදල් ගන්න ගියාට පස්සේ මේකට බාධා කරන්නේ රජයේ නිලධාරීන්ම තමයි. සමෘද්ධි කළමනාකරුවන් ඇතුළු ඒ නිලධාරීන් තමයි මේ ජනතාවට අයිති මුදල් ලබා ගැනීමේදී බාධා කරන්නේ. අන්නේ බාධා ඉවත් කරන ප්‍රශ්නයක් නැහැ. සා මේක ගත්තොත් මම හිතන්නේ මේ අයවැය යෝජනා කරලා ගේන්න ඕන එකක් නෙමෙයි. තමුන්නාසලගේ අමාත්‍යංශ තියෙන නිලධාරීන්ට උපදෙස් දුන්නා නම් එහෙම මේ මුදල් නිදාස් කරන්න කියලා ඒ වැඩේ කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ දැන් මේ අමාත්‍යංශ තියෙන මුදල් නිෂ්කාරණේ වියදම් කරන හැටි. දැන් මේ හිටපු ඇමතුමා ඉන්න කාලේ සමෘද්ධි සහනාධාරය අලුතෙන් ලබා දීම සඳහා එහෙම නැත්නම් දෙන අය එච්ච සුදුසු නැතිය අලුතෙන් ඉල්ලුම්කරුවන්ට දෙන්න ඕන කියලා දීප ව්‍යාප්ති සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණය සඳහා රුපියල් කෝටි 8කට ආසන මුදලක් වියදම් කළා. සමීක්ෂණය කරාට පස්සේ මොකද වුනේ? ආයම ඇමතුමාම කියනවා ඒ පෞල් වල වෙනසක් කරන්න උවමනා නැතිය කියලා. ඒ කියන්නේ සමීක්ෂණයට කෝටි 8ක් වියදම් කරලා ඒ සමීක්ෂණයේ අනුව කිසිදු වෙනසක් කරන්න ඕනේ නැහැ කියලා පත්‍රයේ දැන්වීම දාන ඊට පස්සේ ගිහිල්ලා තිබෙනවා රුපියල් 13,90,635. ඒ කියන්නේ රුපියල් 114 ආසන්න මුදලක් සමීක්ෂණයෙන් පස්සේ වියදම් කළා තිබෙනවා. දැන් වර්තමාන ඇමතිවරු හැටියට මම දැනගන්න කැමති මේ සමීක්ෂණය ගැන තීන්දුව ගන්න සහ ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල ක්‍රියාත්මක කරන්න, ඊළඟට ඒ ප්‍රතිඵල ක්‍රියාත්මක නොකරනවා කියලා පත්‍රයේ දැන්වීම දාන්න, ඔබතුමාලා මේ වියදම් කරපු මුදල සම්බන්ධයෙන් මොකද කියන්නේ කවුද? මොකද මේවා නිකම් මේ ඇමතිවරයාගේ හිතුවමනාපට වියදම් කරන්න දෙන්න බෑ. එක්කෙනෙක් ඇවිල්ලා සමීක්ෂණයක් කරනවා, ඒකට කෝටි 8ක් වියදම් කරනවා, ඒක වැරදි කියලා කියන්නේ තව රුපියල් 114ක් විතර වියදම් කරනවා. මොන විකාරද මේ කරන්නේ? ඒ වගේම තමයි දැන් මේ සමෘද්ධි මේ විකරගත්තු වාර්තාව කියන්නේ දැන් මේ සමෘද්ධි සහනාධාර නිකුත් කරන්න. සමෘද්ධි සහනාධාර බෙදන්න සමුන්නාසල් නිකම් බෙදන්නේ නැහැ ඒවා නේද? සමෘද්ධි ගන්න අහිංසක මිනිසයාට ඒ බෙදෙන එක දේශපාලන උත්සවයක් කරගෙන තිබෙන්නේ. දේශපාලන සංදර්ශනයක් කරගෙන තියෙන්නේ. දැන් මේ සමෘද්ධියක් ගන්න අපේ දුප්පත් මිනිස්සෙක් කොච්චර දේශපාලකයෝ පස්සෙන් එන්න ඕනද කියලා අපි පාර්ලිමේන්තුවේ අපේ නියෝජ්‍ය අමතුමා හොඳට දන්නවා. එතුමා ළඟට කොච්චර එනවද කියලා දැන් එතුමායි කතාවුන් සමහරව කිව්වා. දැන් බලන්න මේ සමෘද්ධි හිමිකම්පත් ප්‍රධානය මාතලේ දිස්ත්‍රික්කයේ තිබ්බ උත්සවයක්. ඒ උත්සවයේ වියදම කීයද? රුපියල් 64,55,934යි. ප්‍රධාන කාර්ය නිලධාරීන් නවාතැන් පහසුකම් දීම ඇතුළු සියලු වියදම් රුපියල් 164ක් මාතලේ තිබ්බ උත්සවයේ. ඊළඟට මේ වගේ උත්සවයක් තිබ්බ පොළොන්නරුවේ. නව සමෘද්ධි සහනාධාරලාභී සඳහා හිමිකම් පත්‍ර ප්‍රදානය. ඒ උත්සවයට ගිහිල්ලා තියෙනවා රුපියල් 134ක්. මේවා මේ නිකන් නෙමෙයි, තොරතුරු දැනගැනීමේ පනත යටතේ තමුන්නාසලාගේ අධ්‍යක්ෂ සමාජ ආරක්ෂක සහ සුබසාධක වැඩබලන එතුමගේ අස්සනෙන් සහ සීල් එකෙන් නිකුත් කරපු වාර්තා. දැන් මේ සමෘද්ධි සහනාධාර හිමිකම්පත් ලබා දීම සඳහා තියපු උත්සව දෙකකට පමණ රුපියල් 100ක් වියදම් කරලා තිනවා, කෝටියක් වියදම් කරලා තිබෙනවා. දැන් එතකොට ඇත්තටම මේ යන්නේ මොකක් හරි මේ ආර්ථික දුෂ්කරතාවයෙන් පෙළෙන ජනයාට යම්කිසි රජයේ මුදලක් ලබා දීලා ඒ ජනතාව නගා හිටවන්නද? එහෙම නැත්නම් තමුන්නාන්සලාගේ මේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන දේශපාලන උත්සවද? ඒ විතරක් නෙමෙයි, මම තව කරුණක් කියන්නම්. දැන් මේ තනි සමෘද්ධිලාභීන් මේ රුපියල් 1500ක් ගන්න සමෘද්ධිලාභියාගේ රුපියල් 100ක් කපා ගන්නවා සමාජ ආරක්ෂණ භාරකාර අරමුදලට. සමාජ ආරක්ෂක භාරකාර අරමුදල. දැන් සාමාන්‍යයෙන් හිතුවොත් එහෙම ඉන්න සමෘද්ධිලාභීන් සංඛ්‍යාවත් එක්ක මාසික රුපියල් කෝටි 14ක් විතර මේ භාරකාර අරමුදලට එකතු වෙන්නට ඕනේ. දැන් මේ භාරකාර අරමුදලෙන් ජනතාව ඉල්ලන දේවල් දෙන්නේ නැහැ. 2013-14 කියන වර්ෂවල තනි පුද්ගල සමෘද්ධි සහනාධාර ලාභින් 4000ක් වෙනුවෙන් ගෙවන්න තියෙන මුදල් මේ සමාජ ආරක්ෂණ භාරකාර මණ්ඩලය අත්හිටවලා තියෙනවා. ඊළඟට සමෘද්ධි සහනාධාර ලබන පවුල්වල අපොස්ත සාමාන්‍ය පෙළ සමත් දරුවන්ට උසස් පෙළ කරන කාලේට අවුරුදු දෙකකට ශිෂ්‍යත්වයක් සිබ්දොර ශිෂ්‍යත්ව ලබා දෙන්න කියලා ශිෂ්‍යත්ව ලාභී ප්‍රමාණයකට දෙනවා තමුන්නාසල. ඒක හොඳයි, හැබැයි මේ ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. තමුන්නාසලක තියෙන මේ අරමුදලේ ප්‍රමාණයේ හැටියට මේ 15000කට නෙමෙයි සමෘද්ධි පවුල්වලින් ඊට වඩා දරුවෝ වැඩි ප්‍රමාණයකට මේක දෙන්න පුළුවන්. ඒක දෙන්නේ නැහැ. ඊළඟට ඉල්ලීමක් තිබුණා මේ මුදල වැඩි කරන්න කියලා රුපියල් 1500. ඒව වැඩි කරන්නේ නැහැ. පහේ ශිෂ්‍යත්ව සමත් දරුවන්ට අපෝ සාමාන්‍ය පෙළ දක්වා ශිෂ්‍යත්වයක් දෙන්න කියලා ඉල්ලීමක් තිබුණේ ඒක කරන්නේ නැහැ. මේ මේක ලොකු අරමුදලක්. එහෙම නොකරන තමුන්නාසලා මේ බාරකාර අරමුදල දේවල් වියදම් කරන්නේ මොනවටද? ඒවා මේ සමහර ඒවා සමෘද්ධියට අදාළම නැහැ. ඔන දැන් එකක් වියදම් කරලා තිබෙනවා රුපියල් 1680000ක්. මොකටද? රට වෙනුවෙන් පිබිදෙන පුලිතිසි යෞවනයේ තරුණ කඳවුර සඳහා බොටම් 3500ක් ලබා ගැනීම සඳහා ගෙවීම කරන්න. මං අහන්නේ දැන් ජනාධිපතිතුමාට පුලිතිසි උදානය හරි ඒකේ තරුණයේ හරි ඒක රාශී කරගෙන දේශපාලන උත්සව පවත්වන්න ඕන ජනාධිපති ලේකම් කාර්යාලය මුදල් තියෙනවා. එතුමගේ අමාත්‍යංශවල මුදල් තියෙනවා. මේ සමාජ ආරක්ෂණ භාරකාර අරමුදල මුදල් මොකටද මේ පුලිතිසි යෞවනයේ තරුණ කඳවුරේ බොටම් මහන්න දෙන්නේ? ඒක තමුන්නාසර දාල් ප්‍රශ්නයක් නේ. කියන්න පුළුවන් සමෘද්ධි පවුල තරුණ ඉන්නවා කියලා. හැබැයි මෙන්න වියදම් කරන හැටි. ඒ විතරකුත් නෙමෙයි. දැන් මේ මම අර කලින් කියපු සිබ්දොර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය. මේ මයිගාව තියෙනවා. සිබ්දොර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට රුපියල් 52000ක් වියදම් කරපු එකට ගාණක් පොඩි තමයි. හැබැයි මේ 52000ක් වියදම් කරපු මුදල් අනුමත කරගත්ත ලේකණේ. මේකේ ඉතින් ඒ නිලධාරීන් කණ්ඩ ගමන් වියදම් වලට පෙට්‍රල් ඩීසල් වලට දාපු බිල් දාලා තියෙනවා. මේ සිබ්දොර කියලා කියන්නේ ඇත්තටම දරුවන් දෙන ශිෂ්‍යත්ව වැඩසටහන. ඒ වැඩසටහනට යන නිලධාරීන් මේ බාරකාර අරමුදලේ මුදල් මම හිතන්නේ සදාචාර සම්පන්නව වියදම් කරන්නට ඕන. තෙල් ගහගන්න වියදම් කරගන්න එක අපිට පිළිගන්න පුළුවන්. කැමර වියදම් කරගන්න එක පිළිගන්න පුළුවන්. හැබැයි මේ තින් 2016-11-23 හයිඩ් පාක් ආපිකෝ සුපර් සෙන්ටර් එකෙන් බඩු මිලදී ගත්ත බිල් පතක් මේක අනුමත කරලා තිනවා, ගෙවීම අනුමත කරලා තිනවා. මොනවද? මිලිලීටර් 750 විස්කි අනුමත කරලා තිනවා. එක්ස්ට්‍රා ස්පෙෂල්. ඊළඟට අරක් එම්ටි 750 බෝතලේ ගාන පොඩි රුපියල් 3910යි. නමුත් රජයේ මුදල්, ජනතාවගේ බදු මුදල් විස්කි බොන්නයි හිස් අරක්කු බෝතල් වලටයි වියදම් කරන්නට තමුන්නාසලට තිබෙන සදාචාරමේ අයිතිය මොකක්ද? සිබ්දොර ශිෂ්‍යත්වර මුදල. ඔව්, මම ඔබට දාන ඉදිරිපත් කරන මේ තිබෙන ලේඛන
මට. ඔව් ගරු මන්ත්‍රීතුමා, මේ ඔබතුමා ඔය තීරණයේ පිටපතක් ගන්නවා කියලා මට දෙන්න. අනිත් එක දැන් ඕක මොන කාලේ වුණාද කියලාත් කිව්වොත් හොඳයි. නැත්තම් මේ මගේ කාලෙදී වුණයි කියලා රටේ ඉන්න ජනතාව දැනගන්න පුළුවන්.
2016යි සැප්තැම්බර් 23 තමයි ඩේට් එක තියෙන්නේ. නමුත් මම හිතන්නේ කොයි ඇමති ආවත් වගකීමක් තිබෙනවා මෙවැනි දේවල් සිද්ධ නොවි තියන්න.
මම ඔය ගැන හොයලා බලන්නම්. ඔබතුමා ඒ ටික දෙන්න, මම හොයලා බලන්නම්.
මම මේ සියලු බිල්පත් දෙන්නම්. ගෙවීම අනුමත කරලා තිබෙන්නේ. ප්‍රශ්නේ තිබෙන්නේ මේක ඉදිරිපත් කරපු කෙනාට ලැජ්ජාවකුත් නැහැ, ගෙවීම කරපු කෙනාට ලැජ්ජාවකුත් නැහැ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ දරුවන්ගේ සිද්දොර ශිෂ්‍යත්වය වෙනුවෙන් පවත්වපු වැඩසටහන යනකොට හයිඩ් පාක් එකේ ආපිකෝකෙන් මේ විස්කි බොන්න මේකට මුදලක් දාන්න. ඉතින් මෙන්න මෙහෙම නිවේදන් කරලා තිබෙන්නේ. මේකත් මම කියන්නේ මේ මුදල නෙවෙයි ප්‍රශ්නේ තිබෙන්නේ කරු ඇමතුමා. මුදලට වඩා මේකෙ තිබෙන මේකෙ පෙන්නුම් කරන සංස්කෘතිය පෙන්නුම් කරන්නේ මේ මොකද්ද? රජයේ මුදල් මෙහෙම වියදම් කරන්න, ඒව අනුමත කරගන්න කිසි ලැජ්ජාවක් හිරිකිතයක් නැහැ කියන එකනේ. ඒ විතරක් නෙමෙයි දැන් තමුන්නාසලා මහා ලොකුවට සද්ද දාලා පටන් ගත්ත මේ ජපන් ශිෂ්‍යත්ව දෙන්න කියලා එක.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 3ක් වගේ කාලයක් තියෙනවා. එතකොට දැන් අවසන් කරනවද?
දැන් අවසන් කරනවා.
හරි. ඔව්.
මේ ජපන් ශිෂ්‍යත්ව ලබා දීම සඳහාත් තමුන්නාසලා
දෙදස් දාසේ මම හිතන්නේ SBI එතුමා තමයි හිටියේ. මම එතුමාගේ මුත් අහන්නම්. ඔබතුමා කොහමරි ඔය ලියුම දෙන්නක පොඩ්ඩක් මට.
මම මේක කොපියක් නෙවෙයි සම්පූර්ණයෙන්ම දෙනවා තමුන් නාසලට.
ඈ? අලගේ ආණ්ඩුනේ හිටිය
යාපාලාණ්ඩුනේ. ඇත්තටම ගත්තෝ මේ ජාතික ආණ්ඩුවක් කියලා අටවගෙන නේද පොවාගත්තේ.
ඔව් ඒ ආණ්ඩුනේ හිටියේ.
ඔව් හරි. ඊළඟට මේ ජපාන් ශිෂ්‍යත්ව දෙන ලක්ෂ 15ක් වියදම් කරා. ඒකට ට්‍රේනින් තිබුණා. ගොඩක් වැඩ කරා මේ ජපාන් ශිෂ්‍යත්ව දෙනවා කියලා නේද පත්තරේ දැන්වීම දාලා එම ශිෂ්‍යෝ විශාල ප්‍රමාණයක් අරගෙන පුහුණුවීම් කරා. හැබැයි අවසානයේ මොකද වුනේ? අවසානයේ ශිෂ්‍යෝ 25ක් තෝරගත්තා. ජපානයෙන් තෝරගෙන තිබෙන හතර දෙනයි. අපි විශාල වේදමත් දරුවා මේකට. අපේ නිහාල් කලපති මන්ත්‍රීතුමා මේ සම්බන්ධයෙන් කල්තර නියෝජනාවකෙත් මේ ප්‍රශ්නේ පතු කරා පාර්ලිමේන්තුවේ. එතකොට මේකට වියදම් කරපු ප්‍රමාණයට ඔබතුමාට පේනව ඇති ප්‍රතිලාභත්පත් වෙලා නැහැ. එතකොට මේව තමයි මේ සමාජ ආරක්ෂණ බාර අරමුදලේ මුදල් වියදම් කරලා තිබෙන හැටි. මේ මිනිස්සුන්ගේ රුපියල් 100ක් අපාගෙන. ඒකයි වැඩේ තියෙන්නේ. මේ රුපියල් 1500ක් ගන්න සමෘද්ධිලාභියාගේ රුපියල් 100ක් කපාගෙන කරන මේ වැඩ ඇත්තටම ලැජ්ජයි හිරිකිතයි. ඒ වගේම මම තමුන්වාසේ අවදාන ඉතාම වේගෙන් යොමු කරන්න කැමතියි. මේ දිවිනගුම පනතට අනුව අධිකාරිවල හිටපු සේවකයෝ දෙපාර්තමේන්තුවට බඳවා ගන්නකොට තිබුණු ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඔබතුමා දන්නවා ඇති කියලා මම හිතනවා. දැන් මේ පහුගිය දින 52 ක ආණ්ඩුව කාලේ පත්වීම් ප්‍රමාණයක් දුන්නනේ. අන්නේ පත්වීම් දීපු සේවකයන්ට දැන් මොකද වෙන්නේ? දැන් මේ
ඒ කරු මන්ත්‍රීතුමා ඇත්තටම මේ පත්වීම් දීලා තියෙන්නේ නීතියට අනුකූලව නෙවෙයි. නමුත් ඒවා ඔක්කොම නියාමනය කරලා අප්‍රේල් 30 වෙනකොට අපි සම්පූර්ණයෙන්ම ඒ හැම එකක්ම නීත්‍යානුකූලව වැඩ කටයුතු කරන්න කටයුතු කරනවා.
වෙලා තියෙනවද?
දැන් ලන්ච් වලට බ්‍රේක්
කරන්න ඕනේ. හරි බොහොම සුදුයි.
ඔබතුමා අවසන් කරලා. Oh, the parliament will adjourn for lunch.